SBS Radio.
සුපුරුදු පරිදි අදත් අපි සූදානම් ගෙවියන සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලන තොරතුරු විමසා බලන්නට ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
අපි මනෝජ් පළමුවෙන්ම අවධානය යොමු කරමු මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගියදා මේ මාධ්‍යවේදීන් විමසනවා අපි දැක්කා. නැවත වතාවක් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වීමට ඔහුට අවස්ථාවක් තියෙනව නේද කියලා මේ 19 වෙනි සංශෝධනයත් එක්ක මොකක්ද මේ කතාව? අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
මම හිතන සංජය මේ පිළිබඳ උණුසුම් කතාව ඇති වෙන්න කලින් කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යම් ඉඟියක් මේ ගැන දුන්නා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඔහුට යම් විරෝධයක් පළ කරමින් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි අපේ නායකයා, එතුමව තමයි අපි ජනාධිපතිවරයා කරන්න ඊළඟ පාර කියලා ඔහු සඳහන් කළා. මාධ්‍යවේදීන් අහුවා කොහොමද අපි එක කරන්න කියලා, අපි බලමු එක කරන විදිය කියලාත් ඔහු යම් හීන්සරේ පොඩි අභියෝගයකුත් කරා. ඒක දැන් ඇත්තටම සමාජයේ කතාවල මාතෘකාවක් බවට මේ සතිය වෙද්දි පත් වෙලා තියෙනවා. නීති විශාරදින්ගෙන් මේ සම්බන්ධයෙන් මතය විමසන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරලා තියෙනවා. ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයෙන් ජනාධිපති වරයාට දෙවතාවකට වඩා මැතිවරණයකට ඉදිරිපත් වෙන්න තියෙන අවකාශය උදා කරගත්තා. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ අවස්ථාව ආයි හකුලා දැමුවා, අහෝසි කළා. ඒ අනුව ජනාධිපතිවරයෙක් වුණු පුද්ගලයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩකඩ තියෙන්නේ දෙවරක් පමණයි ජනාධිපති ධුරය සඳහා ජනතාවගේ කැමැත්ත විමසන්න. ඉන්න අනතුරුව ඔහු ඒ සඳහා නුසුදුස්සෙක් බවට පත් වෙනවා. මේකයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එකතු කරපු අලුත් වගන්තිය. නමුත් දැන් මතු කරන තර්කය ඒ අදාළ වන කාල සීමාවක් මේ ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ සඳහන් වෙන්නේ නැහැ. යම් කෙනෙකුට ජනාධිපති ධුරය සඳහා ඉල්ලන්න පුළුවන් දෙවතාවක් තමයි ඒක. හරි, හැබැයි එතන කොතන ඉඳලාද ඒක පටන් ගන්න කියන තර්කය තමයි ආයි මම මතු කරමින් ඉන්නේ. එහෙමනම් මේක අනාගතයට බලපාන තත්වයක්ද, අතීත ජනාධිපතිවරුන්ට ඒක බලපාන්න නැද්ද කියන කාරණේ තමයි විසඳගන්න සූදානම් වෙන්නේ. මම දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් මේකට පිළිතුරු ලබා දුන්නා. ඔහු කිව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියටත්, ඒ විතරක් නෙමෙයි හිටපු ඕනම ජනාධිපතිවරයෙකුට කැමති නම් තව වතාවක් ඉල්ලන්න පුළුවන් ඉඩ කඩක් නිර්මාණය වෙලා තියෙනවාදෝ කියන අදහස ඔහුත් මතු කරා. ඒ අනුව දැන් සූදානම් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න. කොමනත් නීති විශාරදීන් මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කරනවා. ඇතැම් නීතිඥයින් සඳහන් කරන්නේ එහෙම ඉඩක් නෑ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අවස්ථාව අහුරලා තියෙන්නේ, ඒක ආයිමත් ලබා ගන්න විදියක් නෑ කියලා ඇතැම් අය පවසද්දි ඇතැම් නීති විශාරදීන් පවසනෝ පුළුවන්කම තියෙනවා. කාලවකවානුවක් සඳහන් කරලා නෑ, මේක අතීතයට බලපාන පරිදිද කියන සඳහන් වෙලා නෑ. එහෙනම් යම් හැකියාවක් තියෙනවා කියලා. කොමනත් වර්තමාන මැතිඇමතිවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. ඔවුන් ඇතැම් අවස්ථාවලදී කියනවා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතේ විමසනෝ නම් ඒකත් කරන්න පුළුවන් ජනාධිපතිතුමාට තමයි, හිටපු ජනාධිපතිතුමාට නෙවෙයි කියලා. කොමනත් අපි මේ සතියේ ඒ සඳහා වන යම් අවතීර්ණ වීමක් කරුණු සොයා බැලීමක් දකින්න සූදානම් වෙමු. දැනට මෙහෙම කතාවක් සමාජයට මතු කරලා දක්වලා තියෙනවා.
ඒ වගේම මනෝජ් අපි දැක්කා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් යම්කිසි ආකාරයකින් ප්‍රකාශයක් ඔහුගෙන් ලබා ගන්න ආකාරය මේ පිටුපස ඇති තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
මාධ්‍යදී කීත් නොයා පැහැරගෙන ගිහිල්ලා පහර දීමේ සිද්ධියට අදාළව තමයි මේ ප්‍රකාශය සටහන් කරගන්න අවශ්‍යයි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒකට හේතුව විදියට කිව්වේ කරු ජයසූරිය මැතිතුමා ලබා දුන්නු ප්‍රකාශයක්. ඒ අනුව ඔහුට කෝල් එකක් දුන්නද, දුරකථන ඇමතුමක් දුන්නද කියන එක සම්බන්ධයෙන් තමයි මේ ප්‍රකාශ සටහන් කරගන්න නියමිත වෙලා තිබුණේ. පසුගිය දවසේ ගිහිල්ලා පැය දෙකකට වැඩි කාලයක් හිටපු ජනාධිපතිතුමාගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන ලාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නිවසේ හිටියේ නැහැ. ඒ වන විටත් ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ජනතාව විශාල පිරිසක් මේ වටා ඇවිල්ලා එක් රැස් වෙලා ඉන්නවා. මාධ්‍යයට අදහස් දක්වනවා අපි දැක්කා. ඊට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ආවේ, ඇවිල්ලා ඔහු මේ සඳහා සාක්ෂි ලබා දුන්නා. ඔහු කිව්වේ මේ තොරතුරු විමසන්න අවශ්‍ය වෙච්ච කාරණාව මොකක්ද කියන එක පැහැදිලි කරා. මම කලින් සඳහන් කළා වගේ කරු ජයසූරිය මැතිතුමා, එතකොට ඇමතිවරයා, තමන්ට දුරකථන ඇමතුමක් දුන්නද කියන කාරණේ තමයි විමසුවේ. නමුත් දුරකථන ඇමතුම් ඕන තරම් වෙනවා, කරු ජයසූරියත් මට ඕන තරම් ඇමතුම් දීලා ඇති. නමුත් මේක මේ සම්බන්ධ එකක්ද කියලා මට මතක නෑ කියලා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කිව්වේ. කොමුණත් එතනදී ඔහු යම් චෝදනාත්මක ස්වරයෙන් සඳහන් කළා මේක යම් දේශපාලන අතපෙවීමක්, මෙහෙම දුරකතර ඇමතුමක් කාවද කියලා බලන්න අවුරුදු 3ක් 4ක් ගත වෙනවද? ඒ කාලේ ඕනනම් මේක කරන්න තිබුණා නේද? ආණ්ඩුව එමන් නැත්තම් ආණ්ඩුවේ ප්‍රධානීන් නොදැන මේ පැමිණීම සිද්ධ වෙන්න බෑ. ඔවුනුත් දැනගෙන ආවේ යනු මේක යම් දේශපාලන දඩයමක්ද කියන අදහස ඔවුන් ඉදිරිපත් කළා. කොහොමනත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මීට ප්‍රකාශ ලබා දුන්න. ඔහු කිව්වේ යම් උදව්වක් කරන්න අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ඒ උදව්වක් කරන්න තමන් සූදානම් කියලා. කොහොමනත් එස්.පී. දිසානායක ඇමතිවරයාත් හිටපු ඇමතිවරයාත් මෙතනින් අදහස් දැක්වෝ. ඔහු කිව්වේ මේ මොලේ කලඳක් තියෙන කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ගන්න සීඅයිඩී කියවන්නේ කීර්තිනාට පහර දුන්නේ හිටපු ජනාධිපතිවරයා නෙවෙයි. සීඅයිඩී ජනාධිපතිවරයා හම්බ වෙලා ප්‍රකාශ සටහන් කර ගැනීම විහිළුවක්. කොහොමුණත් මේ වැඩිනුත් සිද්ධ වෙන්නේ යහපතක් කියලා එස්.පී. දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කළා. ඉතින් ඔහු මේ අවරව බැර කර එක්සත් ජාතික පක්ෂයේ ගිණුමට. එතකොට එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් සිද්ධ වෙන වැඩක් විදිහට තමයි මේක සඳහන් කළේ. කොහොමුණත් ප්‍රකාශ සටහන් කර ගැනීම එදා දවසේ සිද්ධ වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් දුන්න සංජය.
ඒ වගේම මනෝජ් තවත් මතභේදාත්මක තොරතුරක් වාර්තා වනවා. උතුරු පළාතේ මහා ඇමති ධූරය දරණ විග්නේශ්වරන් මහතා විසින් එම ප්‍රදේශයේ ඇති යුද ස්මාරක අයින් කරන්න කියලා යම්කිසි ආකාරයකින් ප්‍රකාශයක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙහි ඇත්ත නැතත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීලා ස්ථිර සාමයක් උදා කරනකන් උතුරේ තියෙන සියලුම යුද ස්මාරක ඉවත් කරන්න කියලා උතුරු පළාතේ මහ ඇමතිවරයා විග්නේශ්වරන් මහත්මයා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මෙතුමා මේ ලිපිය පිළිබඳව ජනාධිපතිවරයාට යැවීම පිළිබඳව මාධ්‍යවේදීන්ට කරුණු කියලා තිබුණා. එහිදී ඔහු සඳහන් කරලා තිබුණේ යුද හමුදාව ඇතුළු ආරක්ෂකංශවල ජයග්‍රහණයන් පෙන්වන ස්මාරක උතුරු ප්‍රදේශයේ ඉදි කරලා තියෙන නිසා බාල පරම්පරාවට ඉතා පහත් අන්දමේ වැටහිමක් ඇති වෙන්න පුළුවන්. එහෙම වැටහිමක් ප්‍රවර්ධනය වෙන්න පුළුවන්. ආරක්ෂකංශ යුද්ධ කරලා දෙමළ ජනතාව පරාජය කරලා ඔවුන් පමණක් ජයග්‍රහණය කරලා තියෙන බව මේ ස්මාරකවලින් නිරූපණය වෙනවා. මේක බරපතල වරදක්. ඒ හින්දා ස්ථිර සාමයක් උදා වීමෙන් පස්සේ ඒ සාමය උදා කරන්න කැපවෙච්ච අයගේ ස්මාරක ඉදිකිරීම සාධාරණයි කියලා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරලා තිබුණා. වත්මන් රජයේ අභිප්‍රාය ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරවීම නම් එක පාර්ශවයක පමණක් මේ වගේ ස්මාරක ඉදිකිරීම තුළින් කොයි මොහොතකවත් ජාතික සංහිඳියාවක් ඇති වෙන්නේ නැහැ කියලා එතුමා සඳහන් කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, මේකෙන් සිද්ධ වෙන්නේ වෛරයක් සහ පිළිකුලක් ඇතිවීමක් පමණයි කියලත් සඳහන් කරලා තිබුණා. ඒ වගේම මේ ස්මාරක වලින් වැඩි කොටසක් ඉදි කරලා තියෙන්නේ උතුරේ සාමාන්‍ය දෙමළ වැසියන්ට අයිති ඉඩම්වල නිසා ඔවුන්ගේ සිත් තුළ ඇතිවන වෛරය කවදාවත් නොසන්සිඳෙනවා කියලා විග්නේශ්වරන් මහ ඇමතිවරයා සඳහන් කළා. යනු කියන්නේ ස්ථිර සාමයක් ඇති වෙනකම් මේ යුද ස්මාරක පුළුවන් නම් උතුරෙන් ඉවත් කරලා දෙන්න කියලා.
ඒ වගේම මනෝජ් මේ කාරණයක් සමගින් මා ඔබගෙන් දැනගන්නට කැමති, පසුගියදා යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් නැවතත් ජනතා අයිතියට පවරන්නට, එහෙමත් නැත්නම් මුදා හරින්නට රජය සූදානම් බව. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවල තොරතුරු.
පසුගිය 17 වෙනිදා මේ ප්‍රකාශය සිද්ධ කරේ යුද හමුදාපතිවරයා උතුරෙත් නැගෙනහිරෙත් තවත් ඉඩම් අක්කර 522ක් අයිතිකරුවන්ට ලබා දෙන්න නිදහස් කරන්න හඳුනගෙන තියෙනවා කියලා යුද හමුදාපතිතුමා කියනවා. කොමුණත් ඊට කලින් ඒ ඉඩම්වල දැනට පිහිටුවලා තිබෙන හමුදා කඳවුරු ආසන්න ස්ථානයේ රජ ඉඩම්වල පිහිටුවන්න ඕන. ඒ සඳහා රජයෙන් මුදල් ඉල්ලලා තියෙනවා. මුදල් හම්බ වෙලා මාස කීපයක් ඇතුළත අදාළ ඉඩම් නිදහස් කරන්න පුළුවන් කියලා යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඒත් එක්කම ඔහු කිව්වා හමුදා කඳවුරු මේ ආකාරයෙන් වෙනත් ස්ථානවල පිහිටුවීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැහැ කියලත් සඳහන් කළා. විශේෂයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල දෙමළ දේශපාලනඥයින්ගේ උතුරේ ජනතාවගේ මැසිවිල්ල වෙලා තියෙන්නේ තමන්ට පරම්පරාවෙන් අයිති වෙලා තියෙන ඉඩම්වල මේ වන විට එක්කෝ බලහත්කාර පදිංචි වීම සිද්ධ කරලා තියෙනවා, හමුදා කඳවුරු ඉදි කරලා තියෙනවා, තමන්ගේ භූමියේ තමන්ගේ ඉඩම්වල නිල අයිති ඒ ආකාරයෙන්ම ලබා දෙන්න කටයුතු කරලා නැහැ දැන් යුද්ධය ඉවර වෙලත් කියලා. ඉතින් ඒකට යම් පිළියමක් විදිහට මේකත් බලපාන්න පුළුවන්. ඉඩම් අක්කර 522ක් උතුරෙත් නැගෙනහිරෙත් නිදහස් කරන්න මේ මොහොතේ සූදානම් කියලා හමුදාපතිවරයා සඳහන් කරනවා සංජය.
මනෝජ් අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම දැන් මේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපි පසුගිය සතියේ කතා බහ කළා ජනාධිපතිවරයා මේ පිළිබඳව සොයා බලන්නට කොමිසමක් පත් කරන්නට සූදානම් වන බවට පළ වූ තොරතුරු. දැන් මේ වන විට මේ සම්බන්ධයෙන් වාර්තාවට ප්‍රධාන කාරණයක් තමයි අමාත්‍ය මලික් සමරවික්‍රම කියනවා මේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම මේ වන විටත් ක්‍රියාත්මකයි කියලා. මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂයෙන්ම විවිධ චෝදනා එල්ල වෙද්දී අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මේ වන විටත් ක්‍රියාත්මකයි කියන කාරණය. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
ජනාධිපතිවරයා කොමිසමක් පත් කරලා තියෙද්දී විවිධ දේශපාලනඥයින් දේශපාලන පක්ෂ මේ පිළිබඳව විරෝධ අදහස් දක්වද්දී අඩුම තරමේ මේ කිවිසුම අත්සන් කරලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයටත් නිසි ආකාරයෙන් ඉදිරිපත් නොකර කියලා චෝදනා කරද්දී විශේෂභාර අමාත්‍යවරයා එහෙම නැත්නම් මේ කිවිසුම අත්සන් කරපු මලික් සමරවික්‍රම ඇමතිවරයා කියනවා දැන් මේ කිවිසුම අත්සන් කරලා තියෙන මේක ක්‍රියාත්මකයි කියලා. පසුගිය බදාදා දවසේ කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී රාජිත් සේනාරත්න ඇමතිවරයාත් කිව්වේ ඔව් මේක දැන් අත්සන් කළ ඉවරයි ඒක ක්‍රියාත්මකයි. එමනම් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරේ ඇයි ජනාධිපතිතුමා කොමිසමක් පත් කරේ කියලා. ඔව් කොමිසමක් පත් කරලා තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් හරි තොරතුරු අපිට තාම ලැබිලා නැහැ නේ. තොරතුරු ලැබුණාම පස්සේ බලමු කියන අදහසක් ඔව් ඉදිරිපත් කළා. ඒකෙන් ඔහු අදහස් කළේ ඒක යම් වැරදි සාගත ස්වභාවයක් හොයාගන්න මේ කොමිසමටවත් බැරි වේවි කියලා. කොමනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වරායහා නාවික කටයුතු ඇමතිතුමා මහින්ද සමරසිංහ ඇමතිතුමා ඒ පිළිබඳව අදහස් දැක්වුවා. ඔහු කිව්වේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ රටට අයහපත් වන කරුණක් තියෙනවා නම් ඒක සංශෝධනය කරන්න හැකියාවක් තියෙනවා කියලා ඔහු සඳහන් කළා. අත්සන් කරපු දවසේ ඉඳලා අවුරුද්දක් ඇතුළත ගිවිසුමට අවශ්‍ය සංශෝධන එකතු කරන්න පුළුවන් කියලා වගන්තියක් මේ ගිවිසුමට ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුවයි මේ හැකියාව ලැබෙන කියලා ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ගැන විශේෂ අධ්‍යයනයක් කරලා මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා තමයි ජනාධිපතිතුමා මේ ස්වාධීන කමිටුව පසුගිය දවසේ පත් කළේ. ඉතින් එහිදී ඒ කමිටුවේ විශේෂඥයින් හරි පදනමක් ඇතුව ලබා දෙන වාර්තාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න පුළුවන් කියලා තමයි මහින්ද සමරසිංහ ඇමතිවරයා අදහස් දැක්වුවේ. අපි පෞගේ සතිය කිව්වා අතුරේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළු විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි අය කියන්නේ මේක නිසි ලෙස කැබිනට් එකටවත් ඉදිරිපත් කරපු එකක් නෙමෙයි. ඒ හින්දා මේක වහාව ලඟු කරන්න ඕනේ යම් ආකාරයකින් ජනතා නියෝජිතවයකට සහයෝගය ලබා දෙන්නේ නැත්නම් අවැදගත් දේවල් සංශෝධනය කරන්න අධිකරණයට ගිහිල්ලා හරි ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගන්නවා කියලා බොහොම අධිෂ්ඨානශීලීව ඒ අය මේ ගැන අදහස් දැක්වුවා. ඒ අතරේ කොමුණත් මලික් සමරවික්‍රම විෂයභාර ඇමතිවරයා කියන්නේ කිවිසුමත් සංකරායක ක්‍රියාත්මක වෙනවා කියලා.
මනෝජ් ඒ වගේම තවත් වාර්තාවන විශේෂ කාරණයක් තමයි මේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එරට කොංග්‍රසයට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පිළිබඳව යම්කිසි ආකාරයක සඳහනක් වෙනවා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ චීනය සම්බන්ධයෙන් වූ ආරක්ෂක කටයුතු පිළිබඳව ඔවුන් සඳහන් කරද්දී මෙලෙස හම්බන්තොට වරාය පිළිබඳව මේ වාර්තාව තුළ සඳහන් වෙන බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණේ. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
ලෝකේ පුරා චීනය බලය පතුරවන්න ඔවුන්ගේ ආධිපත්‍ය පතුරවන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ සඳහා ඔවුන් සල්ලි වියදම් කරනවා සහ උපාය මාර්ගක සැලසුම් ක්‍රියාත්මක කරනවා කියලා ඇමරිකා ප්‍රමුඛ බොහෝ රටවල් චීනයට චෝදනා කළා. කොමනක් මේ වාර්තාවෙනුත් කියන්නේ චීනයේ හමුදා බලය ගොඩනංවන්න විශේෂ පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා මේ වාර්තාවේ. චීනය ගෝලීය යුද බලවතෙක් වෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන් අප්‍රිකානු ජිබුටි රාජ්‍ය හමුදා කඳවුරක් ඉදි කරලා පාකිස්තානයත් එක්ක ක්‍රමෝපාය සහයෝගිතාවක් ගොඩනගන්න පියවර අරගෙන තියෙනවා චීනය. විශේෂයෙන් ඇමරිකාවේ දීර්ඝකාලීන සගයෙක් වෙච්චි පාකිස්තානය චීනයට නැඹුරු වීමත් පෙන්ටගනේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම මේ අර ජිබුටි රාජ්‍යයේ චීන හමුදා කඳවුර ස්ථාපිත කරලා මාස කීපයකට පස්සේ චීනය ලංකාවේ හම්බන්තොට වරායත් මතභේදකාරී ලෙස අත්පත් කරගත්තා කියලා තමයි පෙන්ටගන් වාර්තාවේ සඳහන් වෙන්නේ. මේ චෝදනා කොමුණත් චීනය මේ වෙනුවට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇමරිකානු ආරක්ෂක කේන්ද්‍රස්ථානය එහෙම නැත්නම් පෙන්ටගනේ මේ බව සඳහන් කරලා තිබුණේ වාර්ෂික වාර්තාව ඇමරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කරලා. කොමනත් සංජය මේ වාර්තාව පදනම් කරගෙන ලෝක මාධ්‍ය මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. දැන් අද දවසේ ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කරනවා ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා. ඔහු හම්බන්තොට වරායේ සංචාරයක නිරත වෙන්නත් නියමිත වෙලා තියෙනවා. විශේෂයෙන් චීනය හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අත්පත් කරගෙන තියෙන වෙලාවකයි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේ සංචාරයක නිරත වෙන්නේ. කොහොමුණත් ජපානයත් චීනයේ යුද බලය ව්‍යාප්ත වීම ගැන ලොකු අවධානයකින් ඉන්න රටක්. ඉන් මේ අවස්ථාව සඳහන් කරනවා ලෝක මාධ්‍යත් මේ අදින් ආරම්භ වන සංචාරයේදී ආරක්ෂක අමාත්‍යවරයා ජපානයේ හම්බන්තොට වරායෙත් යම් නිරීක්ෂණයකට එක් අසු වෙයි කියලා.
හොඳයි, අපි මනෝජ් ශ්‍රී ලංකාවේ දේශපාලන වෙත නැවතත් අවධානය යොමු කරමු. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වීම පිළිබඳව පසුගිය වකවානුව තුළ දිගින් දිගටම කතාබහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු අපි ඔබගෙන් දැනගන්නට කැමති.
විශේෂයෙන් විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ උත්සාහයක ඒකාබද්ධ විපක්ෂයේ නිරත වෙලා හිටියා. ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වුණා. කතානායකවරයා තමන්ගේ අදහස ගෙවුණු සතියට කලින් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් එක්ක ඒ අනුව මේ මොහොතේ විපක්ෂ නායකවරයා වෙනස් කිරීමේ සූදානමක් නැහැ කියලා සඳහන් කළා. ඊළඟ උපාය මාර්ගයේ විදිහට තමයි ස්වාධීන වීම ඒකාබද්ධ විපක්ෂය තෝරගත්තේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙක් නම් තමන්, ඒ නිසා නම් තමන්ට විපක්ෂ නායක ධුරය හිමි වෙන්නේ. එහෙමනම් එතන අතෑරලා අපි ස්වාධීන වෙන්න සූදානම් කියලා තමයි ඔවුන් සඳහන් කළේ. ඉතින් කොහොම වුණත් මේ සතිය ආරම්භයේදී ස්වාධීන වෙනවා වෙනුවට ඒ පිළිබඳව සොයා බලන විද්වත් කමිටුවක් පත් කරා. ජීඑල් පීරිස් මහාචාර්යතුමා ඇතුළු පක්ෂ නායකින්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින් ඇතුළුව විද්වත් කමිටුවක් පත් කරේ මේ සම්බන්ධයෙන් සොයා බලන්න. මේ කමිටුවේ නිර්දේශ මත තමයි ඔවුන් ස්වාධීන වෙන්නේ කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් කමිටුවේ වාර්තා වෙන්න ටික කාලයක් ගත වෙයි. වාර්තා ආවට පස්සෙ තමයි ඔවුන් මේ පිළිබඳ තීරණය ගන්නෙ. එතකොට කොමුනස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් කිව්වේ මේක එතරම් වෙන්න ඉඩ කඩ තියෙන වැඩක් නෙමෙයි. යම් ආකාරයකින් මේ අය ස්වාධීන වෙන්න තීරණය කරොතින් ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් අහිමි වෙයි. ඒ වගේ තත්වයකට ඔවුන් පත් වෙන්න සූදානමක් නැහැ. හින්දා මේක පොඩ්ඩක් අර දේශපාලනයත් එක්ක සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මාතෘකාවක් ගොඩනැගීම පමණයි ස්වාධීන වීම. ඒ හැර ඔවුන් ස්වාධීන වෙන එකක් නැහැ කියලා සඳහන් කළා. කොමුනත් ඔවුන් විද්වත් මතය විමසන්න තීරණය කළා. ඒ මතයෙන් පස්සේ ඔවුන්ගේ ස්ථාවරය සඳහන් කළයි ඒකාබද්ධ විපක්ෂය.
ඔව් මනෝජ්, තවත් වැදගත් වූ කාරණයක් වෙත අපි අවධානය යොමු කරන්නට සූදානම්. මේ ශ්‍රී ලංකාවේ පසුගිය වකවානුව තුළ අපි දැක්ක වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙන ආකාරය, පසුගිය සතියේදී බස් වර්ජනයක් ක්‍රියාත්මක වුණා. යම්කිසි ආකාරයකින් මේ වර්ජන ක්‍රියාමාර්ගවලින් ජනතාවට සිදු වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අපහසුතාවලට මුහුණ දෙන්නට. නැවතත් දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වීමේ අවධානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. දැනගන්නට කැමති මනෝජ් මේ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු.
ඔව්, දින පහක දුම්රිය වර්ජනයක් පසුගිය සතියට පෙර සතියේ පැවැත්වුණා. නමුත් ජනාධිපතිතුමාව පොළොන්නරුවේදී හම්බිලා වෘත්තීය සමිති කීපයක් ඇති කරගත් එකඟතාවත් එක්ක මේ වර්ජනය අවසන් කරන්න ඔවුන් තීරණය කළා. ඒ ඔවුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න ජනාධිපතිවරයා පොරොන්දු වීමත් එක්ක. ඒ අනුව දුම්රිය වෘත්තීය සමිති බලාපොරොත්තු වුණා පසුගිය අඟහරුවාදා තිබුණු කැබිනට් මණ්ඩල රැස්වීමට ඔවුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙයි කියලා. නමුත් ඔවුන්ට විතරක් වෙනස් වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැහැ. මුදල් අමාත්‍යවරයා මේ වර්ජන කාල සීමාවෙත් සඳහන් කළා වගේ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කරන්න, වැටුප් ගැටලුව සොයා බලන්න කමිටුවක් පත් කරන්න සූදානමක් තිබුණේ. කමිටුව පත් කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය හම්බ වුණා. එතකොට මේ කමිටුව මාස දෙක තුනක පමණ කාලයක් අරගෙන සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විෂමතාවයේ පිළිබඳව හොයා බලලා ඒකට විසඳුමක් දෙන්න සූදානම් කියන අදහස් තමයි ආවේ. නමුත් දුම්රිය වෘත්තීය සමිති ඒකට එකඟ නැහැ. ඔවුන් කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්නේ වෙනම ප්‍රශ්නයක්සේ සලකලා මීට යම් උත්තරයක් ලබා දීම අවශ්‍යයි කියලා. ඉතින් එය කැබිනට් රැස්වීම තුලින් ඉටු නොවීම නිසා ඔවුන් සූදානම් වෙනවා මේ මාසේ 23 වෙනිදා ජනාධිපතිතුමා හම්බ වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඔවුන් කියන්නේ එහෙම විසඳුමකුත් නොලැබුණොතින් නැවතත් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න සූදානම් කියලා. එතකොට දුම්රිය වෘත්තීය සමිති ඔවුන්ගේ ඉල්ලීම නොලැබුණොත් ආයමත් යම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඔබ කිව්වා වගේ පසුගිය සතියේ බස් වර්ජනයක් සිද්ධ වුණා. ඒක බස් රථ සේවකයන් ක්‍රියාත්මක කරපු වර්ජනයක්. බස් රථ හිමිකරුවන්ගේ සංගම් මැදිහත් වෙච්ච එකක් නෙමෙයි. බස් රථ සේවකයන් දඩමුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරපු වර්ජනයක්. නමුත් විෂයභාර අමාත්‍යවරයා කිව්වේ දඩමුදල් වෙනස් කරන්න කොයි වෙලාවකවත් මේ නීතිය හකුල ගන්න සූදානමක් නැහැ කියලා. ඇත්තටම සමහර අවස්ථාවලදී බස් රථ සේවකයන්ගෙන් යම් සාධාරණ ඉදිරිපත් කිරීම් කිහිපයක් තිබුණා. නමුත් රටේ නීතියක් ක්‍රියාත්මක කරනවා නම් ඒ නීතියට අවනත විය යුතුයි. ඒ නීතිය හකුල ගන්න සූදානම් නැහැ කියලා තමයි ඇමතිවරයා කිව්වේ. බස් වර්ජනයේ කෙසේ වෙතත් ඔවුන් නිමාවට පත් කළා. ඒතරම් සාර්ථක බවක් පේන්න තිබුණේ නැහැ. ලංකාවේ සාමාන්‍යයෙන් ලක්ෂ 100ක විතර ජනතාවක් දවසකට මගී අවශ්‍යතා සපුර ගන්නවා පෞද්ගලික එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවයෙන්. ඒකෙන් ලක්ෂ 75ක් විතර පාවිච්චි කරන්නේ පෞද්ගලික බස් රථ. ඒ හින්දා ඒක ලොකුවට දැනුණා නම් මේ මගී ජනතාවට දැනෙනවා. ඒතරම් ලොකුවට දැනුනේ නැහැ. නමුත් යම් වර්ජනයක් තිබුණා. ඇතැම් මාර්ගවල බස් රථ ධාවනේ උන්නේ නැහැ. ඒ මාර්ගවල ජනතාවට නම් යම් පීඩනයකට ලක් වෙන්න සිද්ධ වුණා.
මනෝජ්, ඒ වගේම මේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මුල් වී නිෂ්පාදනය කිරීමට සූදානම් වන නාට්‍ය මාලාවකින්, ගුවන්විදුලි නාට්‍ය මාලාවකින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බුදුදහමට යම්කිසි ආකාරයකින් හානියක් සිදුවන බව, නිග්‍රහයක් සිදුවන බවට පසුගියදා ප්‍රකාශයක් සිදු කරනවා අපි දැක්කා ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය ඔස්සේ. මොකක්ද මේ කතාව?
උන්වහන්සේ සඳහන් කරේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරන කුමාරතුංග මැතිනිය සභාපතිත්වයේ දරන ජාතික සංහිඳියා සහ ජාතික ඒකාබද්ධ කාර්යාලය බුදුදහම විකෘති කරමින්, ඒ වගේම ආගමට අපහාස වන අයුරින් නාට්‍ය මාලාවක් නිර්මාණය කරනවා, නිෂ්පාදනය කරනවා. ඒක රාජ්‍ය ගුවන්විදුලියේ තමයි ප්‍රචාරය කරන්න නියමිත. මේ නාට්‍ය මාලාව කනේ පහර කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. දැන් අතම් නාට්‍ය සඳහා නාට්‍ය හඳුන්වන්න නම් භාවිත කිරීමේදීම යම් ආකාරයෙන් අපහාසයක් සිදුවන නම් යොදලා තිබුණා කියලා. උදාහරණයක් විදිහට නිවන් සැප ලැබේවා වෙනුවට නිහොන් සැප ලැබේවා වැනි තේමා පාට පාවිච්චි කිරීම, තෙරුවන් සරණයි වෙනුවට තරුවන් සරණයි, එතකොට නිබ්බානම් පරමං සුඛං කියන යෙදුම වෙනුවට නිර්වස්ත්‍රං පරමං සුඛං වැනි තේමා යොදා ගනිමින් නාට්‍ය 10ක් නිර්මාණය කරන්න යනවා කියලා උන්වහන්සේ විශේෂයෙන් යම් චෝදනාවක් කරා. ඒක කොමුණත් ඊයේ දවසේ වෙද්දී අවධානයට අරගෙන සංස්කෘතික සෞසස් අධ්‍යාපන ඇමතිවරයා ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේටම දන්වලා තිනවා මේ නාට්‍ය සම්පූර්ණයෙන් නවත්වන්න තීරණය කළා කියලා. ඒ අනුව මේ වැඩ කටයුත්ත එතනින් නිමක් වෙයි කියන අදහසක් තමයි ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ මාධ්‍යයට ප්‍රකාශ කරේ. විශේෂ භාර අමාත්‍යවරයා උන්වහන්සේට පෞද්ගලිකවම කතා කරලා ඒ පිළිබඳව දැනුවත් කරා කියලා උන්වහන්සේ සඳහන් කළා. ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ කලාකරුවන්ටත් සඳහන් කළේ උන්වහන්සේ අවවාදයක් කරා මුදල් විතරක් නෙමෙයි කරන වැඩ ගැනත් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ බුදුදහම ආරක්ෂා කරන පෝෂණය කරනවා කියලා ප්‍රතිඥා දීපු දේශපාලනඥයන් එවැනි ආණ්ඩුවක් යටතේ මේ වෙන දේවල් මොන පරමාර්ථයෙන්ද සිද්ධ වෙන්නේ කියලා උන්වහන්සේ ප්‍රශ්න කරනවත් අපි දැක්ක. කොමුණක් දැනට මේ කටයුත්ත නැවැත්වුවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
ඒ වගේම මේ දිනවල තවත් කතාබහට ලක්වන කාරණයක් තමයි විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක නවක වදය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන කටයුතු භාර විශේෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ පෙරටුගාමි පක්ෂයට ඔහු චෝදනාවක් කරනවා, එහෙමත් නැත්නම් ඇඟිල්ල දිගු කරනවා. මේ කාරණය සම්බන්ධයෙන් වගකිව යුත්තන් වන්නේ පෙරටුගාමි පක්ෂය කියලා දැනගන්නට කැමැති මනෝජ් මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
ඔව්, නවක වදයේ වර්තමාන මුහුණුවර ක්‍රූර බව පිළිබඳව තමයි බොහෝ දෙනෙක් කතා කළේ. අතීතයේ විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ වුණු සිසුන් වර්තමානයේ අපේ සමාජයේ වැඩිහිටියෝ ඒක බොහොම ප්‍රීතිමත් අත්දැකීමක් විදිහට කතා කරන්නේ. නවකවදී ඔවුන්ගේ ජීවිතයේ වැදගත් කොටසක් විදිහට, ඔවුන් සතුටින් ආයිමත් අනුස්මරණය කරන කොටසක් විදිහට තමයි සඳහන් වෙන්නේ. නමුත් දැන් නවකවදී ක්‍රූර බව පිළිබඳව කතා කරන්නේ. ඇතැම් සිසුන්ට ජීවිතය අහිමිවීම, ඔවුන් මානසිකව අබල දුබලතාවලට පත්වීම, ශාරීරික පීඩාවන්ට ලක්වීම, දැන් ඔය ඔබ කියන අවස්ථාව සඳහන් කරලා විජේදාස රාජපක්ෂ විශේෂ භාර අමාත්‍යවරයා නවකවදේ නිසා අතක් කැඩුණු දරුවෙකුත් මාධ්‍ය හමුවට අරගෙන ඇවිල්ලා අදහස් දැක්වුවා. ඒ අනුව ඔවුන් චෝදනා කරේ කොහොමත් වර්තමානයේ විශ්වවිද්‍යාල ඇතුලේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එක්ක, මේ දේශපාලන ප්‍රවාහයත් එක්ක තමන්ගේ බලය නිර්මාණය කරගෙන තියෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියලා යම් යටිපෙළ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අනුව තමයි චෝදනා කරේ පෙරටුගාමීන් යම් අනර්ථකාරී ක්‍රියාවල් නිරත වන ඔවුන් හරි ක්‍රූර විදිහට තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ හින්දා තමයි පක්ෂය සම්බන්ධයෙන් පීවරක් ගන්න ඕන කියලා ඔහු සඳහන් කළේ. කොමුණත් කැට එකතු කරලා කැටවලින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විශ්වභාර අමාත්‍යවරයා අදහස් දැක්වුවා. ඔහු කිව්වේ මේ කැටවල එකතු කරන සල්ලි වලින් මහජනතාවට කිසි දෙයක් වෙන්නේ නැහැ, පුළුවන් නම් එහෙම කරන මුදල් වලින් ජනතාවට හරි සරසවි සිසුන්ට හරි ඔවුන්ගේ අහපත වෙනුවෙන් දෙයක් කරලා තියෙනවා නම් ඒක පෙන්වන්න කියලා අභියෝග කරා. ඒ වගේම ඔහු කිව්වේ එකතු කරන සල්ලි වලින් හවසන මත්පැන් පානය කරන එක තමයි මේ අය කරන්නේ, මහජනතාවගේ නිල්ලීමකුත් කරා මේ සිසුන් අරන්ගෙන කැටවලට මුදල් පරිත්‍යාග කරන්න එපා කියලා. මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පැත්තෙනුත් අදහස් දැක්වීමක් කරා. ඔවුනුත් කිව්වේ කැට එකතු කරලා සල්ලි අරගෙන මොනවද කරන්න කියන දේ ජනතාව දන්නවා. එහින්දා අමාත්‍යවරයාට දේශපාලනඥයෙක් විදිහටත් යම් චෝදනා කිහිපයක් එල්ල කරා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු විදිහට. පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කළා. කොමුණත් නවක වදේ සම්බන්ධයෙන් රජයේ විදිහට දැන් ක්‍රියාමාර්ග ගන්න සූදානම් බවක් තමයි මේ අවස්ථාවේ පේන්න තියෙන්නේ. විශේෂ භාර අමාත්‍යවරයාගේ මූවින් පිටවන වචනවලින්ම ටිකක් ඒ සඳහා දෙඩිව ක්‍රියාත්මක වන ස්වභාවයක් අපි දැක්ක සද්ධිය.
එවගේම මනෝජ් මීළඟ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගන්නා ලබන තීරණ සම්බන්ධයෙන්ුත් ශ්‍රී ලංකාවේ ජනතාව විමසිල්ලෙන් සිටින්නේ. මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, සීමා නිර්ණ කොමිසමේ වාර්තාව මේ මාසේ 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවා සංජය. පළාත් සභා මැතිවරණයේ අලුත් මැතිවරණ ක්‍රමයට පවත්වන්න මනාප සහ කොට්ටාස සම්මිශ්‍රණය වුණු ක්‍රමයකට පවත්වන්න තමයි පාර්ලිමේන්තු යෝජනා සම්මත කරගත්තේ. නමුත් ඒකට ගැටළු වෙලා තිබින්නේ සීමා නිර්ණ තාව සීමා නිර්ණ කටයුතු අවසන් නොකිරීම. එහෙම නොවෙතින් අවශ්‍ය නම් අලුත් ක්‍රමයටත් යන්න පුළුවන් කියලා අදහස් පළ වුණා. ඒ අතර තමයි කියන්නේ පළාත් සභා මැතිවරණයේ අලුත් ක්‍රමයට පවත්වන්න අවශ්‍ය කොට්ටාස වෙන් කිරීමේ සීමා නිර්ණ කොමිසමේ වාර්තාව මේ මාසේ 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. මීට කලින් පහුගිය මාර්තු 6 වෙනිදාත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එක මාසයක් ඇතුළත විවාදයට අරගෙන සම්මත කරන්න හැකි වුණේ නැහැ. ඒ හින්දා තමයි ආයිමත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොමුණත් අලුත් කොට්ටාස සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණේ පවත්වන්න මේ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක අනිවාර්යයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නම් අදහස් වෙලා තියෙන්නේ කුමන ක්‍රමයකට හරි මැතිවරණය කලින් තියන්න ඕන කියලා. සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරායින් පස්සේ ඒක සම්මත වුණාට පස්සේ පුළුවන් අලුත් ක්‍රමයටද පර ක්‍රමයටද යන්න කියලා තොරතුරු දැනගන්න. කොමුණත් අපි පසුගිය සතියේ වාර්තා කරපු විදිහට දේශපාලන පක්ෂ නායකයින්ගෙන් බහුතරයක් මේ වෙනුවට කැමතු වෙලා තියෙනවා පරණ ක්‍රමයට ඡන්දෙ පවත්වන්න. අලුත් ක්‍රමයේ පිළිබඳව යම් මතයක් දරනවා නම් මේ පාර ඡන්දෙ තියලා, ඡන්දෙ කල් දාන එක හොඳ නැහැ, ඡන්දෙ තියෙන එකයි අවශ්‍ය. එහෙනම් මේ පාර මැතිවරණය පවත්වලා ඊට පස්සේ මේ පිළිබඳව වැඩිදුරටත් निराකරණය කරන දේවල් කරගන්න පුළුවන් කියලා තමයි බහුතරයක් දේශපාලන පක්ෂ තමන්ගේ මතය විදිහට මේ වෙලාව ඉදිරිපත් කරලා තියෙන්නේ.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. අපි ලැබෙන සතියෙදිත් හමු වෙමු ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන කාලීන සහ දේශපාලනික තොරතුරු සමගින්. බොහොම ස්තුතියි.
ස්තුතියි සංජය.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.